එතකොට අපි අද කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ තියෙන සීහනාද වග්ගයේ දෙවෙනි වග්ගයේ වනපත්ත සූත්‍රය. නේද? එතකොට හත්වෙනි සූත්‍රය ඊ වග්ගයේ තියෙන. එතකොට වනපත්ත කියලා සාමාන්‍ය වචනේ තේරුම මොකද්ද? කැලෑවක් කියන එකයි. එතකොට අපි ඉස්සරහට කතා කරගෙන යමු. එතකොට පැහැදිලි වෙයි. වනපත්ත පරියාය සූත්‍රය කියලාත් කියනවා. එතකොට වනපත්ත පරියාය කියලා තමයි මේ අටුවා ටීකාවල කියලා තියෙන්නේ. වනපත්ත පරියාය සුත්ත වන්දනා කියලා. එතකොට ඇතැම් පොතක තියෙන්නේ වනපත්ත කියන පාඩය විතරයි. එහෙනම් මෙතන වනපත්ත සූත්‍රය වනපත්ත පරියාය සුත්ත කියලාත් කියලා තිබිලා තියෙනවා ඇතැම් පොත. හරි. අපි එතකොට බලාගෙන යමු. නිදානය දීර්ඝව විස්තර කරන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ අනේ පිළිසිටුතුමාගේ ආරාමයේ වැඩ වාසය කරන කාලයක තමයි මේ දේශනාව දේශනා කළේ. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අමතනවා මහණෙනි කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ කියලා පිළිතුරු දෙනවා. ඊට පසුව භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා, මහණෙනි ඔබ වහන්සේලාට වනපත්ත පරියාය දේශනා කරනවා. අපි ඉස්සරහට කතා කරනවා මොකද්ද වනපත්ත පරියාය කියලා. ඒක මනාව අහන්න, ඒක අහන්න මනාව මෙනෙහි කරන්න මම මේ කාරණාව දේශනා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහිමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ. ඊට පසුව මෙන්න මේ වනපත්ත පරියාය දේශනා කරනවා. එතකොට අපි මේ කොටසට නම් මම හිතන්නේ බලමු. ඔව්. එතකොට වනපත්ත දේශනාව කියන එක තමයි, වනපත්ත කාරණාව වනපත්ත දේශනාව කියන එක තමයි මේකේ තේරුම විදිහට කියලා තියෙන. කෙටියෙන්ම කිව්වොත් එතකොට වනපත්ත දේශනාව කියලා අපි තේරුම් ගත්තම හරි. එතකොට වනපත්ත දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා. ඊට පසුව ඊළඟ ඡේදයෙන් විස්තර කරන්නේ ඒ වනපත්ත දේශනාවේ පළවෙනි කාරණාව. එක භික්ෂුවක් එක්තරා වනලැහැබක් ඇසුරු කරගෙන වාසය කරනවා. උන්වහන්සේට ඒ වනලැහැබ ඇසුරු කරගෙන වාසය කරද්දී දියුණු නොවුණු සිහිය දියුණු වෙන්නේ නැහැ. එළඹ සිටි සිහිය කියලා කියන්නේ එළඹ සිටි සිහියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය වැඩෙන්නේ නැහැ. සමාධිමත් නොවුණු සිත සමාධිමත් වෙන්නේ නැහැ. ෂය නොවුණු ආශ්‍රව ෂය වෙන්නේ නැහැ. ඒ වගේම නොපැමිණි අරහත්වයට පැමිණෙන්නේ නැහැ. නානුපාපුනාදීන අනුපාපුනාදී නොපැමිණෙයි කියන එකයි තේරුම. එතකොට මේ අනනුප්පත්තං කියන වචනේ හැදෙන්නේ කොහමද? න අනුප්පත්තං. අනුප්පත්ත කියලා කියන්නේ අනුප්‍රාප්ත, පැමිණි කියන අර්ථයයි. එතකොට මේකේ තේරුම නොපැමිණි. අනනුප්පත්ත කියලා කිව්වේ නොපැමිණි. අනුත්තරං යෝගක්ඛේ මං කියන එක විස්තර කරන මාතෘකාවේ මේ කියන්නේ අරහත්ත්වයට කියන නමක්. අරහත්වයට නොපැමිණි අරහත්වයට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම පැවිද්දෙකු විසින් සොයාගත යුතු ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන යම්කිසි පරිස්කාර තියෙනවද? මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පච්චය, භේසජ්ජ පරික්කාරා කියන මේ සිව්පසය කියලා දේවල් තියෙනවා. ඒ දේවලුත් අපහසුයෙන් තමයි රැස් කරගන්නේ. ලැබෙන්නේ අපහසුයෙන්. කසිරේන කියලා කියන්නේ දුකින් කියන එකයි. දුකින්. දුකින් තමයි ඒපත් උපදවා ගන්න වෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේ විසින් මේ විදියට සලකලා බලන්න ඕන. මම මේ කැලෑව ඇසුරු කරගෙන වාසය කරනවා. ඉතින් ඒ මට මේ කැලෑව නිසා කැලෑව ඇසුරු කරගෙන වාසය කරන මට ඒ සිහිය එළඹ නොසිටි සිහිය එළඹී සිටින්නෙත් නැහැ. සමාධිමත් නොවුණු සිත සමාධිමත් වෙන්නෙත් නැහැ. ඡය නොවුණු ආශ්‍රව ඡය වෙන්නෙත් නැහැ. නොපැමිණි අරහත්ත්වයට පැමිණෙන්නෙත් නැහැ. ඒ වගේම පැවිද්දෙක් විසින් ඒ ජීවිතය පැවැත්වීම සඳහා සොයාගත යුතු චීවර ආදී සිව්පසය ලැබෙන්නෙත් අපහසුවෙන්. දුකෙන් තමයි ඒවත් ලබා ගන්න වෙන්නේ. එහෙම සිහි කරලා බලන්න ඕන. එහෙම සිහි කරලා බලලා තේන භික්කවේ භික්ුණා රත්ති භාගං වා දිවස භාගං වා තම්හා වනපත්හා පක්කමි තබ්බං න වත්තබ්බං. ඒ භික්ෂුව විසින් රාත්‍රී කාලයේ හෝ වේවා දවල් කාලයේ හෝ වේවා ඒ කැලෑවෙන් බැහැර යන්න ඕන. බැහැරට යන්න ඕන. ඒකේ වාසය කරන්න එපා. ඇදිරිද? හා. ඒ ගැන අපි බලමු අට කතාවේ කියවෙන ඊළඟ විස්තරේ. වනපත්තං උපනිසාය විහෙරති කියලා කියන්නේ manussූපචාර අතික්කන්තං වනසණ්ඩ සේනාසනං නිසාය සමන ධම්මං කරොන්තෝ විහෙරති. එතකොට මිනිසුන්ගේ උපචාරය ඉක්මුණා වූ, ඒ කියන්නේ මිනිස්යෝ වාසය නොකරන කැලෑබද සේනාසනයක් ඇසුරු කරගෙන බණ භාවනා කටයුතු සිදු කරමින් වාසය කරනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. ඇදිරි නේද? අනුපට්ඨිතාච සති කියලා පාඨයක් ආවනේ. ඒ කියන පාඨවල අර්ථය පුබ්බේ අනුපට්ඨිතා සති, කලින් සිහිය එළඹ සිටිලා තිබිලා නැහැ ඒ කැලෑවට එන්න කලින්. ඒ කැලෑව ඇසුරු කරගෙන වාසය කරද්දිත් ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. සිහිය වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ කැලෑව ඇසුරු කරගෙන වාසය කරන කෙනාටත් කරද්දිත් එළඹ සිටි සිහිය එළඹ සිටින්නේ නැහැ. පෙර අසමාහිත වූ සිත සමාධිමත් වෙන්නේත් නැහැ. පෙර ඊට කලින් අවස්ථාවල ඡය නොවි තිබුණු ආශ්‍රව ඡය භාවයට යන්නේත් නැහැ. කලින් නොපැමිණි අනුත්තර යෝගක්ඛේම සංඛ්‍යාත වූ, අනුත්තර යෝගක්ඛේම කියලා නම් කරන අරහත්වයට පැමිණෙන්නේත් නැහැ කියන එක තමයි මේ පාඨවල අර්ථය. ජීවිත පරික්ඛාරා කියලා කියන්නේ ජීවිත සම්භාරා. සමුදානී තබ්බා කියලා කියන්නේ ජීවිත සම්භාරා කියලා කියන එක තව ටිකක් විස්තර කරනවා ටීකාවේ, අපි එතනින් බලාගමු. පේනවා ඇති ජීවිත සම්භාරාති ජීවිත පවත්තියා සම්භාරා පච්චයා. ජීවිතය පැවැත්වීම පිණිස සම්භාර වූ ප්‍රත්‍ය වූ ජීවිතය පැවැත්වීමට උපකාරවත් කියන එකයි තේරුම. සමුදානී තබ්බා කියලා කියන්නේ සම්මා ඥායේන අනවජ්‍ය උංචාචරියා දිනා උද්දං උද්දං ආනේ තබ්බා පාපුනි තබ්බා තේපන තථා සමුදානිතා සමාහටානාම හොන්තිතියාහ. ඔය විදිහට විස්තර කරනවා. එතකොට සමුදානී තබ්බා කියලා කියන්නේ රැස්කට ගත යුතු, රැස් කරගත යුතු කියන එකයි. හොයාගන්න ඕන කියන එකයි. හොයාගත යුතු පරිෂ්කාර කියන එකයි. ඊට පසුව පාඩයක් තියෙනවා කසිරේන සමුදාගච්ඡanti කියලා. අර දුකෙන් වෙහෙසින් තමයි ඒ ප්‍රත්‍ය හොයාගන්න වෙන්නේ කියලා කියවනේ. ඒක තමයි විස්තර කරන්නේ. දුක්ඛේන uppajjanti. දුකින් තමයි ඉපදෙන්නේ. ඒ කියන්නේ පහසුවෙන් ලැබෙන්නේ නැහැ කියන එකයි. අපහසුවෙන් ලැබෙන්නේ ප්‍රත්‍ය ටික. රත්ති භාගං වා දිවස භාගං වා කියලා කිව්වේ මොකද්ද? රාත්‍රී කාලයේදී හෝ වේවා දවල් කාලෙදී හෝ වේවා. ඊට පස්සේ විස්තර කරනවා මේකෙදි. ඉතින් මෙතනදී රාත්‍රී කාලයේ මෙහෙම කල්පනා කරද්දී කරන කිනා විසින් ඒ බව දැනගෙන රාත්‍රී කාලෙම පිටත් වෙලා යන්න කියනවා. ඉතින් රාත්‍රී කාලයේදී අලියැත්තු හරි දිවියෝ හරි ඒ වගේ හැඩ සත්තු, එහෙම නැත්නම් නපුරු සත්තුන්ගේ බාධාවක් පීඩාවක් තියෙනවා නම් අරුණුද්ගමණය වෙනකන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වෙනකන් ටිකක් ඉවසන් ඉන්න ඕන. දවල් කාලයේදී දැනගත්තම දවල් කාලෙම පිටත් වෙලා යන්න ඕන. දවල් ඒ වගේ මොනවා හෝ බාධාවක් තියෙනවා නම් ඉරාවරට යනකම් ඉන්න ඕන. ඒ වෙනකන් ඉඳලා ඊට පසුව පිටත් වෙලා යන්න පුළුවන් කියන එකයි මේ ටිකේ තේරුම. ඒකට ওই පළවෙනි ඡේදයෙන් කියවුන කාරණාව. ඒකට පරිසරයේ ගොඩක් කරුණු බලපානවා ඇත්තටම. ඒ නිසානේ අර විස්තර කරලා තියෙන්නේ පဋාණිදිත් නේද? පුග්ගලෝපි උපනිස්සය පච්චේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චේන පච්චයෝ උතුභෝජනම්පි උපනිස්සය පච්චේන පච්චයෝ. එතකොට කරුණු ගොඩක් බලපානවා මේ භාවනාවේ වැඩි වීමට. ඔව්. වෙන තැනකට වඩින්න කියලා කියන්නේ. ඉතින් මේ දවසින් දෙකින් මේක බලන්න බෑ. ගිහිල්ලා දැන් එක දවසක් ඉඳලා බලනවා භාවනාව රහත් වෙන්නේ නැහැ. ඉතින් එදාම එහෙම රහත් වෙන්න බෑ. ඉතින් මේ ටික කාලයක් ඉඳලා බලන්න ඕන සප්පායද කියලා පැහැදිලි නේද? ඉතින් ටික දවසක් ඉඳලා බලද්දී තේරෙනවා මෙතන ඉදී හිතේ සංසිඳීමක් වෙනවද කියන එක. මොකද කොහොමත් වෙන අපිට උන් ගිහි ජීවිතේ ඉඳලා හරි වෙන තැනක ඉඳලා හරි ගියපු ගමම්ම ටිකක් මේ පරිසරයට හුරු වෙනකන් කොහොමද දවස් කීපයක් හිතේ ලොකු වෙනසක් දැනෙන්නේ නැති වෙන්නේ. ඊට පස්ව තමන් ඒ තැන ටික දවසක් ඉඳලා බලන්න ඕනේ. එතකොට තේරෙනවා සතියක් එකමාරක් දෙකක් යද්දී කොහොමද නේද? ඒ වෙද්දි තින් හිතේ පහසුවක් සංසිඳීමක් වෙනවා නම් ඒ ස්ථානයට දැන් හුරු වෙන්නත් අපිට කාලයක් යනවනේ. පටිසංචික්කති කියලා කියන්නේ කරුණු සලකා බලනවා කියන එකයි. එතකොට මෙතන මේ කියන්නේ මේ විදිහට සිහි කරලා බලනවා කරුණු. මං ඉතින් මෙහෙම මේ ආවයින් පස්සේ ඉතින් වන භාවනා කටයුතු කරන්න උත්සාහවත් වුණා. ඒ වුණාට ඒක හරියන්නේ නැහැ. ඒ විදිහට සිහි කරලා බලනවා. ඇදෙන්නේ. ඊළඟට විස්තර කරන්නේ දෙවෙනි අවස්ථාව වෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාව. ඉතින් අර වගේම එක්තරා භික්ෂුවක් කැලෑවක් ඇසුරු කරගෙන වාසය කරනවා. උන්වහන්සේට මේ කැලෑව ඇසුරු කරගෙන වාසය කරද්දී කලින් විදියම තමයි එළඹ නොසිටි සිහිය එළඹ සිටින්නෙත් නැහැ. අසමාහිත සිත සමාධිමත් වෙන්නෙත් නැහැ. ෂය නොවුණු ආශ්‍රව ෂය වෙන්නෙත් නැහැ. නොපැමිණි අරහත්වයට පැමිණෙන්නෙත් නැහැ. ඒ වගේම ඊට පසුව කාරණාව විස්තර කරනවා. අර පැවිද්දෙක් විසින් ජීවිතය පැවැත්වීම සඳහා රැස් කරගත යුතු යම් චීවර පින්ඳ පාත ආදී සිව්පසය වෙනවද? ඒවා හැබැයි අප්පකසිරේන සමුදා ගච්ඡanti. අල්ප වෙහෙසකින්, ඒ කියන්නේ වැඩි අපහසුවක් නැතුව ඒ ටික ලැබෙනවා. ඒ භික්ෂුන් වහන්සේ මෙහෙම කල්පනා කරනවා. මම මේ කැලෑ වැසුරු කරගෙන වාසය කරනවා. මම මේ කැලෑ වැසුරු කරගෙන වාසය කරද්දී එළඹ නොසිටි සිහිය එළඹ සිටින්නෙත් නැහැ. ওই විදිහටම අර කලින් කරුණු ටික ඒ සමාධිය වැඩෙන්නෙත් නැහැ. ආශ්‍රවශය වෙන්නෙත් නැහැ. අරහත්ත්වයට පැමිණෙන්නෙත් නැහැ. හැබැයි ඒ වුණාට මේ පරිස්කාර ටික නම් අවශ්‍ය. මේ චීවර පින්ඩපාත ආදී සිව්පසය නම් අපහසුයක් නැතුව ලැබෙනවා. මම මේ සිවුරු හේතුවෙන් ගිහිගෙයින් නික්මිලා පැවිදි වුණත් නෙවෙයි. පින්ඩපාතය නිසා පැවිදි වුණත් නෙවෙයි. සේනාසන හේතුවෙන් පැවිදි වුණත් නෙවෙයි. මේ ගිලන් පස බෙහෙත් පිරිකර හේතුවෙන් පැවිදි වුණත් නෙවෙයි. තව ඊට අමතරව මේ කැලෑව ඇසුරු කරගෙන වාසය කරන්නා වූ මගේ එළඹ නොසිටි සිහිය උපදින්නෙත් නැහැ. අසමාහිත සිත සමාධිමත් වෙන්නෙත් නැහැ. ෂය නොවුණු ආශ්‍රව ෂය වෙන්නෙත් නැහැ. නොපැමිණි අරහත්වයට පැමිණුනෙත් නැහැ. මෙන්න මේ විදිහට සිහි කරන්න ඕන. දැන් කෙටියෙන්ම කියන්නේ ඉතින් ඒ සිව්පසය ලැබුණාට දැන් භාවනාව වැඩෙන්නේ. දැන් අනික් කටයුතු වල ඉච්චර ගැටලුවක් නැහැ. හැබැයි භාවනා කළාට එතන සප්පාය නැහැ සේනාසනේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. සමහර දේවල් නිසා දැන් අර මතකයි මේගිය සූත්‍රයේදී මේගිය ස්වාමීන් වහන්සේට ඉතින් ඒ පෙර ජීවිතවල එතන රජ කෙනෙක් විදියට විනෝද ගුණ උයනක් නේ. ඒ නිසා මොකද වුනේ එතන ගියයින් පස්සේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වැඩිපුර උපදින්න ගත්තා. ඒ වගේ තැනක ඒ ස්ථානය භාවනාවට සුදුසු නැහැ. ඒකට ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. එහෙමනම් ඉතින් වෙන අනිත් ප්‍රත්‍යවල පහසුකම් ලැබුණාට ඉතින් මේ භාවනාව වැඩෙන්නේ නැත්නම් මේ මූලික අරමුණ සිද්ධ වෙන්නේ නැත්නම් ඉතින් මෙතන වාසය කරන එක සුදුසු නැහැ කියලා තේරුම් ගන්න ඕන. තේන භික්කවේ භික්ඛුනා සංඛාපි තම්හා වනපත්ථා පක්කමිතබ්බං නවත්තබ්බං. ඒ භික්ෂුව විසින් ද සංඛාපි කියන්නේ මේ කාරණාව දැනගෙන මේ ස්ථානයේ භාවනාව වැඩෙන්නේ නැහැ, ප්‍රත්‍ය ලැබුණට ප්‍රත්‍ය ටික ලැබුණට භාවනාව වැඩෙන්නේ නැහැ කියන කාරණාව දැනගෙන ඒ කැලෑවෙන් බහැර යා යුතුයි, නවත් අබ්බං වාසය නොකළ යුතුයි. සංඛාපි කියන පාඩය අටුවා විස්තර කරනවා, අපි ඒ ටික බලමු. එතකොට මේ දෙවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. කොහොමද? පළවෙනි එකේදී භාවනාව වැඩුණෙත් නැහැ, සිව්පසය ලැබුණෙත් නැහැ. ඒක ගැන අහන්නම දෙයක් නැහැ නේද? දෙවෙනි එකේදී සිව්පසය ලැබෙනවා, භාවනාව වැඩෙන්නේ නැහැ. එතනදී දේශනා කරන්නේ එතන ඉන්න එපා. නැත්තම් වෙන මොනවා නැතත් ප්‍රතිපරසුකම් ටික තියනවනේ කියලා එහෙම ඉන්න කියලා කියන්නේ නැහැ. පැහැදිලි නේද? තින් භාවනාව වැඩින්න ඒකට උපකාරයක් නැත්තම් එතනින් පිටත් වෙලා යන්න කියන එකයි දේශනා කරන්නේ. සංඛාපි කියලා පාඩයක් තිබුණානේ, ඒ කටුවා විස්තර කරන්නේ. එවං සමන ධම්මස්ස අනිප්පජ්ජන භාවං ඥානිත්වා අනන්තර වාරේ පන සංඛාපීති. එවං සමන ධම්මස්ස නිප්පජ්ජන භාවං ඥානිත්වා කියලා ඒ ඊළඟ පාඩේ ගැන විස්තරය කරන්නේ. එතකොට මෙතන කියන්නේ මේ ශ්‍රමණ ධර්මය සාර්ථක වෙන බව, සාර්ථක නොවන බව දැනගෙන මෙතන මේ ස්ථානයේදී දැන් අපි කතා කරපු තැනදී භාවනාව වැඩෙන්නේ නැහැ කියන බව දැනගෙන ඒ කාරණාව දැනගෙන තම්හා වනපත්තා පක්කමි තබ්බන් ඒ කැලෑවෙන් බැහැර යා යුතුයි, ඒකේ වාසය කරන්න එපා කියන එකයි දේශනා කරන්නේ. තුන්වෙනි අවස්ථාව අර විදියටම භික්ෂුවක් කැලෑවද සේනාසනයක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ විදියට වාසය කරද්දී උන්වහන්සේට අනුපට්ඨිතා චේව සති උපට්ඨහති, එළඹ නොසිටි සිහිය එළඹ සිටිනවා, සමාහිත නොවුණු සිත සමාධිමත් වෙනවා, ෂය නොවුණු ආශ්‍රව ෂය භාවයටපත් වෙනවා, ෂය භාවයට යනවා, එහෙම නැත්නම් ෂය වෙනවා, නොපැමිණි අරහත්වයට පැමිණෙනවා. මේ කෝක හරි වෙන්න පුළුවන්, ඔක්කොම නොවුණත් කීපයක් හරි වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒත් එක්කම අර පැවිද්දෙකු විසින් ජීවිතය පැවැත්වීම පිණිස සොයාගත යුතු යම් චීවර පින්දපාතාදී සිව්පසයක් වෙනවද, ඒවා අපහසුවෙන් තමයි ලැබෙන්නේ. ප්‍රත්‍ය ලැබෙන්නේ අපහසුවෙන්. ඒ භික්ෂූන් වහන්සේ මේ විදියට සිහි කරලා බලන්න ඕන. මම මේ විදියට මේ කැලෑව ඇසුරු කරගෙන වාසය කරද්දී වාසය කරනවා, ඒ මට මේ විදියට ඇසුරු මේ කැලෑව ඇසුරු කරගෙන වාසය කරද්දී එළඹ නොසිටි සිහිය එළඹ සිටිනවා. ඒ විදියටම හිත සමාධිමත් වෙනවා, ආශ්‍රවශය වෙනවා, අරහත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ වුණාට මේ සිව්පසේ නම් අපහසුයෙන් තමා ලැබෙන්නේ. ඊට පසුව කල්පනා කරන්න ඕන කියනවා මෙහෙම. නකෝපනහං චීවර හේතු අගාරස්මා අනගාරියම් පබ්බජිතවර. කලින් කිව්වා වගේම මම සිවුරු හේතුවෙන් නෙවෙයි පැවිදි වුනේ, පිණ්ඩපාතය හේතුවෙන් නෙවෙයි, සේනාසන හේතුවෙන් නෙවෙයි, ගිලම්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නෙවෙයි පැවිදි වුනේ. ඒ වෙනුවට මට මේ කැලෑව ඇසුරු කරගෙන වාසය කරද්දී එළඹ නොසිටි සිහිය එළඹ සිටිනවා, සමාධිය අසමාහිත හිත සමාධිමත් වෙනවා, ෂය නොවුණු ආශ්‍රව ෂය වෙනවා, නොපැමිණි අරහත්වයට පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට සිහි කරන්න ඕන. ඊට පස්ව භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා තේන භික්කවේ භික්ුණා සංඛාපි තස්මි වනපත්තේ වත්තබ්බං න පක්කමිතබ්බං. ඒ භික්ෂුව විසින් මේ කාරණාව දැනගෙන, ඒ කියන්නේ සමාධිය වැඩෙන්නේ මේ තැන උපකාරයි, ප්‍රත්‍ය පහසුකම් අඩු වුණාට කියන බව දැනගෙන තස්මි වනපත්තේ වත්තබ්බං ඒ කැලෑවේ වාසය කළ යුතුයි, න පක්කමිතබ්බං බැහැර නොයා යුතුයි. අවසාන හතරවෙනි අවස්ථාව නේද? අර විදියටම කැලෑවක් ඇසුරු කරගෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වාසය කරනවා, ඒ ඉදදී උන්වහන්සේට එළඹ නොසිටි සිහියත් එළඹ සිටිනවා, අසමාහිත සිතත් සමාධිමත් වෙනවා, ෂය නොවුණු ආශ්‍රව ෂය වෙනවා, නොපැමිණි අරහත්වයට පැමිණෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, අර සිව්පසයත් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් උන්වහන්සේ කල්පනා කරන්න ඕන මම මේ කැලෑවැසුරු කරගෙන වාසය කරද්දී අර විදියට සිහියත් එනඹ සිටිනවා, සමාධියත් වැඩෙනවා, ආශ්‍රවත් ක්ෂය වෙනවා, අරහත්වයට පත් වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සිව්පසයත් පහසුවෙන් ලැබෙනවා. ඒ විදියට සිහි කරන්න ඕන. ඊට පස්ව භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ඒ භික්ෂුව විසින් ජීවිතය තියෙන තාක්කල් ඒ කැලෑවේ වාසය කළ යුතුයි. න පක්කමි තබ්බන්. බැහැර නොයා යුතුයි. පැහැදිලි නේද? ඒකට ඒ කරුණ ටික පැහැදිලි. දැන් ඔය අවස්ථා හතරක් යටතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට මේ කාරණාව සම්බන්ධව විශේෂයෙන් අටුවාවේ කරුණක් නැහැ මතක විදියට. ඔව් මෙතන තියෙනවා යාව ජීවಂತಿ යාව ජීවිතම් පවත්ති තාව වත්තබ්බ මේව. ඉතින් ජීවිතයේ තියෙන කල් එතනම ඉන්නේ. ඉතින් කිසි අපහසුතාවක් නැන්නේ නේද? දැන් අනිත් තැන නම් ටිකක් තමන්ගේ ජීවිතයේ මොකක් හරි අපහසුතාවක් නිසා සත්‍ය ටිකක් අපහසුම මට්ටමක් වුණොත් ඉතින් ගියා කියලා වරදක් නැහැ. ඊට කලින් සේනාසනේ නම් ඊටත් තව දෙකම හොඳ මේ වගේ තැනක් හොයා ගන්න හැරි. හැබැයි සමහර විට ඒ වගේ ඇවිදලාම ජීවිතේ අවසන් වෙන්නත් පුළුවන් විට නේද? ඒ නිසා සමහර දේවල් වලදී තින් අපි ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්නත් ඕන නේද? නැත්තම් තැන් වලින් මාරු වෙලා හොඳ තැනක් හොයන්නම කියලා. ඒක නිසා ටික කාලයක් ඉඳලා බලන්න ඕනේ. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් මේක සප්පායද කියලා. සමහර දේවල් තියෙනවා අපිට කාලයක් යද්දී අනුවර්තනය වෙන්න පුළුවන් මේ පරිසරයට නේද? සත්තුන සමහරට එක කැලෑවක පුරුදු වුණ සතෙක්ව තව තැනකට ගෙනින් දැම්මම ඒක වැර. මුල් ටිකේ ඉතින් ඌට පුරුදු වෙන්න බෑ ඉතින්ද. ටික කාලයක් යද්දි ටිකෙන් ටික පුරුදු වෙන්න පුළුවන් වෙනවා නේද? ඒ වගේ තමයි. ඉතින් මිනිස්සෙක්වත් එක තැනකට එක වැරම ගියාට අලුත් සේනාසනයකට මේක කැලෑවක්ම වෙන්න ඕනේ. ඉතින් අනික් සේනාසනයකට උනත් එහෙමයි. ඒ ගමම සමහර විට ඉන්න බිච්චු පිරිසත් අලුත් නේද? ගුරුවරුත් අලුත්, දායක පිරිසත් අලුත්. ඉතින් ඒ එතකොට ඒවට ඉතින් ටික කාලයක් යනවා හුරු වෙන්න. ඉතින් අපි ටික කාලයක් මේ විදිහට හුරු වෙලා බලනවා. එකවරම නැත්තම් ගිහිල්ලා පහුවදාම මේ මෙතන හරියන්නේ නැහැ කියලා එහෙම යන්න හොඳ නැහැ නේද? හරි. ඊට පසුව මේ කාරණාවම ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ওই විදිහටම දැන් ඔතන අවස්ථා හතරක් දේශනා කරානේ. ඒ විදිහටම අවස්ථා හතර බැගින් එක්තරා ගමක් ඇසුරු කරගෙන වාසය කරනවා. දැන් උතනදී කැලෑවක් කියලානේ පටන් ගත්තේ. ඒ ගමක් ඇසුරු කරගෙන වාසය කරද්දිත් ওই අවස්ථා හතරම තියෙනවා. නියම් ගමක් ඇසුරු කරගෙන වාසය කරනවා. එතකොට මේ පෙය්‍යාලම ඇතුලේ ඉතිරි අවස්ථා හතරෙන් ඉතිරි විස්තර ඔක්කොම මේ පෙය්‍යාලම ඇතුලේ තියෙන්නේ. ඒ ඇතුලේ දැන් අර කාණ්ඩ හතරම තියෙනවා. උඩ අපි කතා කරපු ඔක්කොම ටික ඒ කාණ්ඩ හතරම මේ ඇතුලේ තියෙනවා. අපි යාළුම ඇතුලේ කෝ කියලා හන්න එපා, පේන්නේ නැහැ නේද? ඒ ටික මේ තියෙන බව පෙන්වන්න තමයි මේ තෙයාලම කියලා දාලා තියෙන්නේ නේද? හරි. ඊට පසුව එක්තරා නගරයක් ඇසුරු කරගෙන වාසය කරනවා, ජනපදයක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කියන හැම අවස්ථාවකදීමත් ඔන්න ඔය අවස්ථා හතරම යෙදෙනවා. එතකොට ඔය කොයි අවස්ථාවකදී වුණත් එක ගමක හෝ කොයි තැනක හිටියත් ඒ තැනදිත් ඔය අවස්ථා හතරම යෙදින්න පුළුවන්. ඒ තැනකදී සිහි කරන්න ඕන විදිය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊට පසුව ආපහු භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරනවා අඤ්‍යතරම් පුද්ගලං උපනිසාය විහෙරති. එක්තරා පුද්ගලයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ ගුරුවරයෙක් වගේ. දැන් මේ කියන කාරණාව පැහැදිලි නේ? ඊට පස්සෙත් මේ කාරණා හතරම ඒ විදිහටම දේශනා කරනවා. කොහොමද? පළවෙනි අවස්ථාව තමයි ඒ වගේ එක පුද්ගලයෙක් වැසුරු කරගෙන වාසය කරද්දී අර විදිහට භාවනාවේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ ටික තමයි මෙන්න මේ දක්වාම කියන්නේ. කලින් කියපු ටිකම නිසා අපි ආපහු ඒ ඔක්කොම කියන්නේ නැහැ. නේද? සිහිය වැඩින්නෙත් නැහැ, සමාධිය වැඩින්නෙත් නැහැ, ආශ්‍රවශය වෙන්නෙත් නැහැ, මාර්ග ඥාන ආදී උපදින්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සිව්පසයත් කසිරේන සමුදාගච්ඡanti. සිව්පසයත් ලැබෙන්නේ දුකින් අපහසුවෙන්. ඒකෙනා ඉතින් මෙහෙම කල්පනා කරන්න ඕන. අහං කෝ ඉමං පුද්ගලං උපනිස්සාය විහෙරාමි. ඔය විදිහට මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන වාසය කරද්දී භාවනාවේ දියුණුවක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ ටික තමයි අර කලින් කියපු කරුණු ටික. මේ තියෙන්නේ මේ දක්වා. ඒත් එක්කම මේ සිව්පසය තියෙනවනේ. ඒ ටිකත් ලැබෙන්නේ නැහැ. තේන භික්කවේ බික්කුණා රත්ති භාගං වා දිවස භාගං වා සෝ පුද්ගලෝ අනාපුච්චා පක්කමි තබ්බං නානුබන්දි තබ්බෝ. මොකද්ද ඒ කියන ටිකේ තේරුම? ද සමහරුන්ට මේ ටික විතරයි මතක් වෙන්නේ. ද අපි එක්කම සමහරු කියලා තියෙනවා මෙන්න මේ ටික කියලා යනවා යන්න. සූත්‍රයේ ඉතිරි ඔක්කොම ටික අමතක කරලා මේ ටික විතරක් අපි එක්කම සමහරු වෙනවා කියලා තියෙනවා. හැබැයි මේක කියවෙන සම්පූර්ණ අර්ථය සලකලා නැහැ. මොකද්ද මෙතන කියලා තියෙන්නේ? ඒ භික්ෂුව විසින් රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ හෝ කියන්නෙත් නැතුව ඒ පුද්ගලයා පිටත් වෙලා යන්න පුළුවන්. ඒ පුද්ගලයාව ලුහු බඳින්න එපා. ඒ පුද්ගලයාව ඇසුරු කරමින් ඒ කෙනා පසුපසින් යන්න එපා කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? දැන් මේ පාඨය කියන්නේ කොයි වගේ අවස්ථාවකද තමන්ගේ භාවනාව වැඩෙන්නෙත් නැහැ. තමන්ට අවශ්‍ය ජීවිතේ පවත්වන්න අවශ්‍ය සිව්පසේ ලැබෙන්නෙත් නැති අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. දැන් කාලේ අතරම මේ වගේ අවස්ථා ගොඩාක් අඩුයි. මේ වගේම අවස්ථා. පැහැදිලි නේද? ඉතින් නමුත් සමහරු කියනවා මේ විදිහට කියලා තියෙනවනි කියලා වනපත්ත සූත්‍රයේත් කියලා තියෙන්නේ කියලා සමහරට. නමත් සූත්‍රයේත් නම කියලාම කියන්නෙත් නැතුව පිටත් වෙලා යනවා. ඒකෙදි තේ කියලා තියෙන විනාශ වෙන මට්ටමේ කුටි යන්නන්නේ. එහෙම නැත්තම් අවශ්‍ය නැහැ. දැන් කුටියේ තියෙන දේවල් ටික අපි දුමු මේ වගේ කුටියක් කියලා. මේකෙ දැන් වීයෝ නගින්නේ. දැන් ඒකේ විශේෂයෙන් කියන්නේ වැස්සට තෙමිලා නම් හරි. එහෙම නැත්තම් වීයෝ ඇවිල්ලා මේ දේවල් විනාශ වෙන අවස්ථාවක. එහෙම නැති සේනාසනයක් නම් ඉතින් එහෙම කතාවක් කියන්නේ අනිවාර්යයෙන්. ඔව්. එහෙම අනිවාර්යයෙන් නෑ. ඒක එහෙම කියන්නේ මේ කියන්නේ તો යන්න කියලා එහෙම නෙවෙයි ඈ. මෙන් සදා අර සාමාන්‍ය ආචාර ධර්ම ටිකක් තියෙනවානේ නේද? ඒ අනුව ඉතින් අපි සාමාන්‍යයෙන් කාට හරි දන්වලා තමයි එළියේ වෙන මොනවා හරි අත්‍යවශ්‍ය ගමනක් ගියත් යන්න ඕන. මේ වගේ අවස්ථා ඇතරම දැන් කාලේ ලැබෙනවා අඩුයි බොහොම. තියෙන්න පුළුවන් නෑම කියලා මං කියන්නේ. නමුත් කොහොම වුණත් ඉතින් ඒ ඉන්න කෙනාට කියලා යන එක තමයි සුදුසු වෙන්නේ. හරි, ඊට පස්සේ අපි බලමු අට කතාවේ කොහොමද ඒ කියන්නේ කියලා. ඔව්, සෝ පුද්ගලෝ කියන පදය නානුබන්දි තබ්බෝ කියන පදයත් එක්ක සම්බන්ධ කරලා අර්ථ කියන්න ඕන. අනාපුච්චා කියලා කියන්නේ ඉදපන තම් පුද්ගලං අනාපුච්චා පක්කමි තබ්බන්ති අත්තෝ. ඉතින් මේ පුද්ගලයාගෙන් අහන්න නැතුව වුණත් ගියාට කමක් නැහැ කියන එකයි මේ කියන්නේ. එතකොට එයාට දෙන්නේ නැහැ කියලා ඉන්න කාටවත් දන්වන්න එපා කියලා තියෙනවා. එහෙම නෙවෙයි. පැහැදිලි නේ? අපි තුන්ගේ කී යම් කෙනෙකුගේ ඇසුර නම් නොගැලපෙන්නේ වෙන ඉතින් හැමෝම ඇසුර නොගැලපෙන අයම නෙවෙයි සමහර විට ඒ ඉන්න වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මතක් කරලා දෙනුම් දීලා තමයි යන්නේ සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් දැන් කාලේ හැටියට සමහරට කලබල වෙලා ප්‍රශ්න ඇති වෙනවනේ නේද? අදිසිය එහෙම තමන්ට නොගැලපෙනවා නම් ඒ ඉන්න තැන කෙනාට ඉතින් මතක් කරලා යන්නේ හොඳයි. පැහැදිලිද? සමහර තැනක නේද? ආ. මේ සමහර තැනක දෙනුම් දෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩම කරද්දී. එතකොට ඉතින් ආනන්ද සානන්සේ දැනගන්නවා කියනවානේ. ඒ දැන් ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ කටයුතු කරන විදිය අනුව ආනන්ද සානන්සේ දැනගන්නවායි කියනවා. මේ විදියේ ගමනක් වඩින්නයි සූදානම් වෙන්නේ කියලා. එතකොට ආනන්ද සානන්සේ ඒ ටික අවශ්‍ය ටික සැලසුම් කරනවායි කියලා කියලා තියෙනවා. අවි ඉස්සරහට කරුණු තියෙනවා. දැන් අපි මේ එක තැනකින් ඔක්කොම නිශ්චය කරනවා. ඊළඟ ටිකත් අපි කියවලා ඉමු කොහේද? එතකොට පැහැදිලි. හරි. ඊට පස්ව ඊළඟ අවස්ථාව කොහොමද? අර විදියටම එක්තරා පුද්ගලයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ ඇසුරු කරගෙන ඉද්දී අර විදියටම ඉතින් සිහිය වැඩෙන්නෙත් නැහැ, සමාධිය වැඩෙන්නෙත් නැහැ, ආශ්‍රව අඩු වෙන්නෙත් නැහැ. මාර්ග ඥාන ආදී ඒ කියන්නේ විපස්සනා පැත්ත හෝ ඒවා දියුණු වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අර සිව්පසය නම් පහසුවෙන් ලැබෙනවා. ඒවා හොයලා දෙනවා. ඒවා අවශ්‍ය කියන කියන ඒවා අරන් දෙනවා. හැබැයි ඒ වුණාට භාවනාවේ දියුණුවක් ඕ තමන්ගේ ಗುಣධර්මවල දියුණුවක් හිතන ඉදියට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ භික්ෂුන් වහන්සේ මේ විදිහට කල්පනා කරන්න ඕන. මම මේ කිනාව ඇසුරු කරගෙන වාසය කරනවා. එහෙම ඉන්න මට සිහිය දියුණු වෙන්නෙත් නැහැ. සමාධිය වැඩෙන්නෙත් නැහැ. ওই විදිහට ඒ ටික කල්පනා කරන්න ඕන. හැබැයි පරිස්කාර නම් මට ලැබෙනවා. ඒකයි මේ කියන්නේ තේ අපකසිරේන සමුදාගච්ඡanti. ඉතින් ඒවා අපහසුවකින් තොරව ඉතින් පහසුවෙන් පිරිකර ටික නම් අවශ්‍ය දේවල් ලැබෙනවා. ඉතින් මම සිවුරු බලාපොරොත්තු වීම පැවිදි වුණා නෙවෙයිනේ. පින්නපාතේ බලාපොරොත්තු වීම පැවිදි වුණා නෙවෙයිනේ. සේනාසන ගිලන්පස බලාපොරොත්තු වීම පැවිදි වුණා නෙවෙයි. ඉතින් මට මේ කිනාව ඇසුරු කරගෙන ඉද්දී මේ විදිහට සිහිය වැඩෙන්නෙත් නැත්නම් සමාධිය වැඩෙන්නෙත් නැත්නම් කෙලෙස් ක්ෂය වෙන්නෙත් නැත්නම් සමහර කෙලෙස් වැඩෙනවා නම් නේද? කෙලෙස් ක්ෂය වෙනවා වෙනකොට කෙලෙස් වැඩෙනවා වෙන්න පුළුවන් සමහර තැනක. ඉතින් ඒ වගේම මාර්ග ඥාන උපදවන්නත් ලැබෙන්නේ නැත්නම් තේන භික්කවේ විකුණා සංඛාපි සෝපුග්ගලෝ ආපුච්ඡාපක්ක මිතබ්බන් නානුබන්දි තබ්බෝ. මේ කාරණාව දැනගෙන ඒ කිනාව ලුහු බඳින්න එපා, ඒ කිනා එක යන්න ඇසුරු කරන්න එපා. හැබැයි කියලා යන්න කියනවා. ඒ කිනාට කියලා යන්න කියනවා. ආ ඒකට හේතුවත් ඔන්න කියනවා. සංඛාපි ඔව් මෙතන නෙවෙයි. ඔව් ඒක කියන්නේ ටීකාවේ මතක විදියට. මෙතන අටුවාවි කියනවානේ මේ සමන ධම්මස්ස අනිප්පජ්ජන භාවං ඤත්වා. සෝ පුග්ගලෝ නානුබන්දි තබ්බෝ තං ආපුච්ඡා පක්කමි තබ්බං. මොකද්ද මේ විදියට භාවනාව සමෘද්ධ නොවන බව දැනගෙන ඒ පුද්ගලයාව ලුහු බඳින්න එපා. ඔහුට ඔහුගෙන් ਵਿਚਾਰා යන්න. ඉතිනාට මතක් කරලා මම මෙහෙම පිටත් වෙනවා කියලා කියලා යන්න. ඇයි එහෙම කියලා යන්න කිව්වේ කියන එකත් ඉතින් කියනවා. ආපුච්ඡා පක්කමිතබ්බං තිච කතඤ්ඤෝ කත වේදිතාය නියෝජනං කියලා මේ කියනවා. පේනවද? ඉතින් අර මොකද අවශ්‍ය අර පරිස්කාර ටික හරි හොයලා දුන්නානේ නේද? ඒ අවශ්‍ය ඒ ටික හරි හොයලා දුන්නානේ කියලා ඒ කළගුණ සිහිපත් කිරීමක් වශයෙන් මතක් කරලා යන්න කියනවා. පැහැදිලිද? ඒ වුණත් ඉතින් කියලා ඉන්න එක හොඳයි නේද? මොකද ඉතින් ඒ වුණත් දැන් අපි මේකේ තව බලන්න අපි මේක සූත්‍රය ඉවරුණා විතර ටික කතා කරමු. සමා ඊළඟ කාරණාවත් මොකද දැන් අපිට මොකුත්ම නොලැබෙන තැන් ඇත්තරම බොහෝ සෙයින් අඩුයි. මොනවා හරි දෙයක් සමහරට ලැබෙනවා නේද? දැන් භාවනාවේ ලොකු වැඩිවීමක් නැති වුණා සමහර විට ධර්ම ඥානයක් ලැබෙනවා නම් ඒකත් ඉතින් භාවනාවට උපකාරක දෙයක් නේ. ඒක හරි සලකලා අපි ඉතින් ඒක ටිකක් ඉවසන් ඉන්න ඕන නේද? ඉතින් අතන ඉතින් හැම තැනකම අපි බලාපොරොත්තු වෙන විදිහට හැම දෙයක්ම පහසුවෙන් ලැබෙනවා නෙවෙයි. ඉතින් අපි ටිකක් ඉවසීමෙන් ටිකක් ඒවා අපිට අවශ්‍ය දේවල් ටික කරගන්න ඕන. දැන් කාලේ ඉතින් ලෝකේ මේ තැනින් ඔක්කොම දේවල් කරගන්න පුළුවන් කියලා සමහරට දැන් උදාහරණයක් විදිහට සමහර තැනක් භාවනා මධ්‍යස්ථාන. එතන අපි බලාපොරොත්තු වෙන පරියන්ති දැනීම සම්පූර්ණ ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ සමහර විට. දැන් මතක ඇති අපි හිටපු දැන් පාවෝ ආරන්නේ වුණත් එතන දැන් ඉගෙන ගන්න ඒවා ඉගෙන ගන්න පහසුකමක් ලැබෙන්නේ නැහැ ඒ ඉන්න අලුතෙන් එතන පැවිදි වෙන අයට වුණත්. ඒ භාවනාවට අවශ්‍ය උපදෙස් ටික ලැබෙනවා. හැබැයි අර ධර්ම ඥානය විනය ඥානයේ පැත්ත ලැබෙනවා අඩුයි. දැන් විනය සාකච්ඡා වරින් වර සමහරට තියෙනවා. අමුත ඒක ප්‍රමාණවත් මදි කියලා හිතෙනවා ඒ මුලම පැවිදුණායට සමහර විට. ඉතින් ලොකුවට දීර්ඝව ගැඹුරින් ධර්මයේ විනය හදාරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔය පාලි භාෂාව උගන්නන්නේ ඒ වගේ අවස්ථා අඩුයි. සමහර පරියත්ති මධ්‍යස්ථාන තියෙනවා. ගුරු මෙම වුණත් අපේ ලංකාවෙත් තැන් තැන් තියෙනවා. ඒ තැන්වල එතකොට ඉගැන්වීම විතරක් කරනවා භාවනාව පැත්ත ගැන. ඒවට උපදෙස් ලැබෙනවා අඩුයි. සමහර තැනක දෙකම ටිකෙන් ටික තියෙන තැන් තියෙන පුරව. ඒක නිසා ඉතින් ඒ වගේ අපිට ඉතින් සියල්ලෙන් සියල්ල මෙතන ලැබුණ නැතත් පැවිදි ජීවිතයට උපකාරක මොන හරි දෙයක් ලැබෙනවා නම් ඉතින් ඒක අරගෙන ඊට පස්සෙ ඉතින් සුදුසු තැනකට වැඩියට වරදන්නේ නැහැ කියලා නේද? ඊයත් ඉතින් කියලා යන්නේ තමයි හොඳ. හොඳ කියන්නේ කියලා යන්න ඕනේ. මොකද ඉතින් අපිට මොන හරි දෙයක් ලැබුණත් නේද? එහෙම අපි සලකන එකයි සුදුසු මේ මොන හරි දෙයක් ලැබුණ නිසා. නේද? හරි. ඊළඟ අවස්ථාව. තුන්වෙනි අවස්ථාව යම් කිසි කෙනෙක්ව ඇසුරු කරගෙන වාසය කරනවා. ඊ ඇසුරු කරද්දී අර සිහිය හොඳට වැඩෙනවා. සමාධිය හොඳට වැඩෙනවා. ආශ්‍රව ක්ෂය වෙනවා. අරහත්ත්වයට පත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ වුණාට අර සිව්පසය තේ කසිරේන සමුදා ගච්ඡanti. ඒව හැබැයි ලැබෙන්නේ නැහැ හරියට. අපහසුයෙන් තමයි ඒ සිව්පසය ලැබෙන්නේ. ඉතින් උන්වහන්සේ කල්පනා කරන්න ඕන මෙහෙම. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේ වැසුරු කරගෙන ඉදී ඉතින් මගේ සිහිය සමාධිය ඒවා වැඩෙනවා, කෙලෙස් අඩු වෙනවා, භාවනා මාර්ගයත් වැඩෙනවා. හැබැයි ඒ වුණාට පරිස්කාරණම් හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් මම පැවිදි වුණේ සිවුරු නිසා බලාපොරොත්තුෙන්, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස බලාපොරොත්තුෙන් නෙවෙයිනේ. දැන් මට මුන්නහන්සේ වැසුරු කරගෙන ඉදී සිහිය වැඩෙනවානේ, සමාධිය වැඩෙනවා, ආශ්‍රව ක්ෂය වෙනවා, ඒත් එක්කම අරහත්ත්වේ ලබන්නත් පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට සිහි කරන්න ඕන. තේන භික්කවේ භික්ුණා සංඛාපි සෝ පුග්ගලෝ අනුබන්දිතබ්බෝන පක්කමි තබ්බං. මේ කාරණාව දැනගෙන ඒ පුද්ගලයාව ලුහු බැඳිය යුතුයි. ඒ කියන්නේ උන්වහන්සේව ඇසුරු කරගෙන පිටුපසින් යා යුතුයි. මේ කියන්නේ ඇසුරු කළ යුතුයි කියන එකයි. න පක්කමි තබ්බං, බැහැර නොයා යුතුයි. පැහැදිලිද? හා. ඊට පසුව අවසාන කාරණාව එතන තියෙන්නේ භික්ෂුවක් එක්තරා පුද්ගලයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කිනාව ඇසුරු කරගෙන වාසය කරද්දී එළඹුණේ නැති සිහිය එළඹ සිටි. එතකොට මොකක්ද මෙතනදී කියවෙන්නේ? එක්තරා පුද්ගලයෙක්ව ඇසුරු කරගෙන භික්ෂුවක් වාසය කරනවා. ඒ පුද්ගලයාව ඇසුරු කරගෙන වාසය කරද්දී එළඹ නොසිටි සිහිය එළඹ සිටිනවා. අසමාහිත සිත සමාධිමත් වෙනවා. ක්ෂය නොවුණු ආශ්‍රව ක්ෂය වෙනවා. නොපැමිණි අරහත්වයට පැමිණෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පැවිද්දෙකු විසින් මේ රැස්කරගත යුතු, එහෙම නැත්නම් සොයාගත යුතු යම් ඒ සිවුරු, පිණ්ඩපාත ආදී සිව්පසයක් වෙනවාද, ඒ දේවලුත් අපහසුවකින් තොරව ලැබෙනවා, ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ භික්ෂුන් වහන්සේ මෙහෙම කල්පනා කරන්න ඕන. මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන වාසය කරනවා. මේ පුද්ගලයාව ඇසුරු කරගෙන වාසය කරන්නා වූ මට නොයල් එළඹ නොසිටි සිහිය එළඹ සිටිනවා. අසමාහිත හිත සමාධිමත් වෙනවා. ක්ෂය නොවුණු ආශ්‍රව ක්ෂය වෙනවා. නොපැමිණි අරහත්වයට පත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සිව්පසයත් අපහසුවකින් තොරව ලැබෙනවා. මේ විදිහට සිහි කරන්න ඕන. තේන භික්කවේ භික්ුණා යාව ජීවම්පි සෝ පුග්ගලෝ අනුබන්දිතබ්බෝ න පක්කමි තබ්බං අපි පනුජ්ජමානේනපි අපි. අපි පනුජ්ජමානේනපි ඉති. එතකොට ඒ භික්ෂූන් වහන්සේ විසින් මේ කෙනාව දිවි ඇතිතෙක් ලොහු බැඳිය යුත්තේ, කියන්නේ පසුපසින් යා යුතුයි, ඇසුරු කළ යුතුයි. අපි පනුජ්ජමානේ නපි න පක්කමි තබ්බං. මෙහෙන් යන්න කියලා එලෙවුවත් යන්න නම් එපා. එමයයි කියන්නේ. පැහැදිලිද? මේ අපි පනුජ්ජමානේ නපි කියන පාඨය අටුවාවේ විස්තර කරනවා. කොහොමද? අපි පනුජ්ජමානේ නපි ඉති අපි නික්කඩ්ඩියමානේ නාපි. නික්කඩ්ඩති කියලා කියන්නේ ආරණ්‍යයෙන් එළවෙනවා. ඔබවහන්සේ මෙහි ඉන්න එපා, වඩින්න මෙහි ඉන්න අමාරුයි ඔබවහන්සේට කියලා, ගැළපෙන්නේ නැහැ ඔබවහන්සේ කියලා හරි මොනවා හරි කියනවා. එහෙම කිව්වත් මෙහෙන් වඩින්න කියලා කිව්වත් වඩින්න නම් එපා කියන එකයි මේ කියන්නේ. අපි පනුජ්ජමානේ නාපි කියලා කිව්වේ ඒකයි. ඒතර පේනවා ඇති නික්කඩන කියලා ශික්ෂාපදයක් තියෙනවා මතකයිනේ. ආරන්නේ බැහැර කරනවා. එතකොට ඒ වගේ කරන එහෙම යවන්න හැදුවත් යන්න නම් එපා කියන එක තමයි මේ කියන්නේ. න පක්ක මිදබ්බං අපි පනුජ්ජමානේ නපි. එතකොට තව ටිකක් විස්තර කරන වට කතාවේ එහෙම ඒව රූපෝහි පුද්ගලෝ සචේපි දාරු කලාප සතන්වා උදක ඝට සතන්වා වාලි කම්බන සතන්වා දණ්ණං ආහාරා පීති. මේ මොකද්ද කියන්නේ? ඉතින් මේ වගේ දැන් ගුරුවරයා කියලා හිතමුකෝ. දැන් ගුරුවරයා කියනවා ආශ්‍රමතුම් මේ වැඩ කරන විදිය වැරදි. දැන් Tamanter භාවනාවටත් ගැලපෙනවා මෙතන අවශ්‍ය පහසුකමත් ලැබෙනවා. ඒ වුණාට ගුරුවරයා මොකක් හරි Taman කරපු වැරද්දකට කියනවා ආශ්‍රමතුම් මේ විදියට වැඩ කරන්න එපා. මේ ඔය කරන වැරදි වලට මේ දර ගොඩක් කපන්න ඕන කියලා ඔන්න දඬුවමක් දෙනවා. එහෙම නැත්නම් වතුර කල 100ක් ගෙනත් දාන්න ඕන බෝධීන් වහන්සේට. එහෙම නැත්නම් වෙලි මේ අම්බන කියලා කියන්නේ වාජනීයකට කියන නමක්. එතකොට ඒ වගේ ඒවා 100ක් අපිට උන් දැන් කලේ දෙනවා වෙලි බකට් 100ක් ගෙනල්ලා වෙලි මළුවට දාන්න ඕන. ඒ විදිහට දණ්ණං ආහාරා පීති. ඒ විදිහට දඬුවමක් නියම කරනවා. මා ඉද වසීති නික්කඩ නික්කඩා පේතිවා. එහෙම නැත්නම් ඔබ වහන්සේ මෙහි ඉන්න එපා කියලා ආරන්නේ ඉවත් කරනවා. තන්තං කමාපෙත්වා යාව ජීවං වත්ථබ්බ මේව. උන්වහන්සේව සමා කරගෙන ඒ එහෙම කරන ස්වාමීන් වහන්සේලා ඉතින් කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම සමා කරගෙන සමාව අරගෙන අරගෙන දිවි ඇතිතෙක් එතනම වාසය කරන්න කියලා කියනවා. පැහැදිලිනේ? දැන් කාලේ නම් සමහර විට මෙච්චර එකක් කියන්න ඕන නැහැ නේද? මේ සමහර විට ටිකක් දොස් කිව්වා සමහරට වඩිනවා නේද? ඒ නිසා ඉතින් අර බලන්න ඕන අපි දැන් පැවිදි වුණේ මේ කටයුතු කරගන්න ඒවට අවශ්‍ය පහසුකම් ලැබෙනවා නම් එලෙව්වත් යන්න එපා කියන එක තමයි මේ කියන්නේ. පොඩි පොඩි අඩුපාඩුකම් ඇතැම් විට තියෙන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ ගුණධර්ම වැඩෙනවා නම් තමන්ට යැපෙන්න ඉතින් අවශ්‍ය දේවල් ටික ලැබෙනවා නම් එලෙව්වත් යන්න එපා කියන එකයි කියන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ මේ ටීකාවේ තව අමතර කරුණු ටිකක් කියනවා. අර කැලෑවක් ගැන කියද්දි පළවෙනි කැලෑව ගැන කිව්වනේ භාවනාව වෙඩෙන්නෙත් නැහැ ප්‍රතිලැබෙන්නෙත් නැහැ කියලා. ඒ තැන තමයි මේ විස්තර කරන්නේ. ඒ තස්මින් වනපත්තේ සේනාසන සප්පාය අභාවං උතු පුග්ගල ධම්මස්සවන සප්පාය අභාවං පිවා දස්සේති කියලා. එතකොට මේ සේනාසනේ සේනාසන සප්පායත් නැහැ. ඍතු පුද්ගල ධර්මස්සවන කියන සප්පායත් ඇත්ති නැහැ කියන එකයි මෙතන කියන්නේ. එතකොට මේ එකක් හරිය අපිට තියෙනවා නම් ඉතින් අපි යන්න හොඳ නැහැ. මේකත් කියලා තියෙනවා මේ පේන මේ. ධම්මස්සවන සප්පාය. මේ තියෙන පේන මේ. ඉතින් ධර්මස්සවන සප්පාය හරිය යම් තැනක තියෙනවා නම් එහෙම යන්න කියලා කියන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ අර රෑම හරිය යන්න කියලා කියන එකේ ප්‍රධාන හේතුව මෙතන විස්තර කරනවා. සමන ධම්මස්ස තත්ත අනිප්පජ්ජනතෝ. ශ්‍රමණ ධර්මය එහෙ නූපදීන බැවින්. ශ්‍රමණ ධර්මයේ කියලා කියන්නේ මේ තමන්ගේ ಗುಣධර්ම වැඩින්නේ නැහැ කියන එක. දැන් භාවනාව විතරක්ම නෙවෙයි. ඒකයි මේ උඩින්තර අපි පෙන්නුවේ. ඉතින් තමන්ගේ මේ නිවන් මාර්ගයට උපකාරක ධර්ම ශ්‍රවණයක් හෝ වේවා ධර්ම අධ්‍යාපනයක් ඒ කිසි දෙයක් ලැබෙන්නේ නැත්නම් තමයි ඒ විදිහට යන්න කියලා කිව්වේ. සත්‍යයේව පක්කමිතබ්බං සමන ධම්මස අනිප්පජ්ජනතෝ කියලා තියෙනවා. ඒක මේකේ තේරුම කොහොමද අපි මේ ටික කියන්නේ පරිවර්තනය කරන්නේ? ශ්‍රමණ ධර්මය නොම නිපැදින බැවින්. එහෙම නැත්නම් එහෙම කියද්දිවත් තේරුණාද හේතුව? මෙතන භාවාර්ථයක් තියෙනවා. පැහැදිලිද? නොම නිපැයින බැවින්. එතන මේ භාවාර්ථයක් තියෙන අවස්ථාවක චට්ටියක් යදෙනවා කියලා රීතිය මතක ඇතිනේ. ආ ඒක තමයි මේ තියෙන්නේ. ඔක්කොම උත්තරේ කිව්වම නම් මතක් වෙනවා. එහෙම බෑ. දකිද්දි මතක් වෙන්න ඕන. මේ හේතුව නිසා තමයි මෙතන චට්ටි උනේ කියලා පැහැදිලිනේ. එහෙම නැත්තම් මේ කියන්න උත්සාහවත් වෙන කොහොම ශ්‍රමණ ධර්මයාගේ හරි මොකක්ද දැන් ඒක අර්ථ කියන්න සමහරට පැටරෙනවා. පැහැදිලිද? තතර සංඛාපී කියලා ඒ කාරණාව දැනගෙන කියලා මම උත්තරේ කිව්වා මතකද? ඊතෙන් වල කියන්නේ යදත්තං අහං පබ්බජිතෝ නමේතං ඉද නිප්පජ්ජති චීවරාදි පන සමුදා ගච්ඡති. ඔය විදිහට නාහං තදත්තං පබ්බජිතෝ කිං මේද වාසේනාති පටිසංඛායපි කියලා ඔය විදිහට විස්තර කරනවා. ඉතින් කියන්නේ යමක් සඳහා මම පැවිදි වුණාද ඒ පැවිදි කෘත්‍ය මෙතනදී න නිප්පජ්ජති සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මොකක් වෙනුවෙන් අරමුණු කරගෙනද පැවිදි වුනේ? ඊට පස්සේ කියනවා මේ චීවරාදී පන සමුදාගච්ඡ සිවුරාදී පිරිකර ටික නම් ලැබෙනවා. නහං තදත්තම් පබයිතෝ මං ඒවා සඳහා නෙවෙයිනි පැවිදි වුනේ. කින් මේ ඉද වාසේන මට මෙහි ඉඳලා ඇති වැඩේ මොකක්ද කියලා දැනගෙන. එතකොට පැවිදි වුනේ මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත් ආය කියලා නේද? ඒ කාරණාවටයි පැවිදි වුනේ. ඉතින් ඒ දේ වෙන්නේ නැත්තම් ඒකට පහසුකම් ලැබෙන්නේ නැත්තම් ඉතින් එතන ඉඳලා තේරුමක් නැහැ කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද නේ? ආ. කාලයක් යද්දි සමහරකට ඔක අමතක වෙනවා. ඇයි පැවිදි වුනේ කියලා නේද? කාලයක් යද්දි ඊට පස්සේ අමතකයි දැන් පැවිදි වුනේ ඇයි කියලා. එහෙම නොවී ඉතින් අපේ ඉතින් ගොඩ දෙනෙක් ඉතින් අවබෝධයෙන් වැඩ කරනවා. මේ සමහරෙකුට එහෙම ඉතින් කාලයක් යද්දි අමතක වෙනවා. ඊට පස්සෙ සමහර විට අර මේ ගිහි ජීවිතයේ හිටියට අන්තයි නේද? ගිහි ජීවිතයේ සමහරට පන්සිල් පද පහරි රැකගෙන ඉඳලා තියෙනවා. පැවිදි වෙලා සමහරට ඒ ටිකත් අඩු වෙන්න පුළුවන් ඇතමෙකුගේ. එහෙමත් වෙන්න පුළුවන්. නිසා ඉතින් අපි නිරන්තරව අපි මේක සිහි කරන්න ඕන. අපිට මේ කටයුතු කරගෙන යද්දී අපේ මේ පැවිදි කෘත්‍ය සිද්ධ වෙනවද? පැවිද්දට අවශ්‍ය පැවිද්ද දියුණු වෙන්න අවශ්‍ය ಗುಣධර්ම ටික අපිට දියුණු කරගන්න පහසුකම තියෙනවද කියන එක නිතර සිහි කරලා බලන්න ඕන. ඒ දේ ලැබෙනවා නම් ඉතින් අනිත් ඒවා ටිකක් ඉවසගෙන කටයුතු කරගෙන යන්න ඕන. ඊට පස්සේ අර අවසානයේට කියපු කාරණාව විස්තර කරනවා. ඒව රූපෝති යං නිස්සාය භික්ඛුනෝ ගුණේහි වුද්ධි ඒව පාටිකංකා පච්චයේහි ච න පරිස්සමෝ ඒව රූපෝ දණ්ඩ කම්මාදීහි නිගණ්හාති චේපි න පරිච්ඡජි තබ්බෝති දස්සේති සචේපි ඉතියාදීනා. මේ කියන්නේ මොකක්ද? යම් භික්ෂුවක්ව ඇසුරු කරගෙන වාසය කරද්දී භික්ෂුවකගේ ගුණවලින් වෘද්ධියක්ම බලාපොරොත්තු වෘද්ධියක්ම ලැබෙනවා නම් ඒ කෙනාට ගුණවලින් දියුණුවක්මයි ලැබෙන්නේ යම් කෙනෙක්ව ඇසුරු කරගෙන ඉද්දී. ප්‍රත්‍යවලිනුත් වෙහෙසක් අපහසුාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේ ගුරුවරයේ දඬුවම් ආදිය දීලා තමන්ට නිග්‍රහ කළත් න පරිච්ඡජිතබ්බෝ ඉති දස්සේති. ඒ කෙනාව අත්හැරලා යන්න නම් එපා කියන එක තමයි මේ සචේපි ආදී වශයෙන් විස්තර කළේ. මෙන්න මේ අවසාන ඡේදයේදී මේ සචේපි කියලා පටන් ගන්න. මේ විදිහට මේ සචේපි දාරු කලාප සතන් වා ওই විදිහට කියෙවේ. මේ දඬුවම් දුන්නත් ඒ වගේ කෙනෙක්ව අතහැරලා යන්න එපා. ඒ මොකද තමන්ගේ යහපතක්ම තමයි ඒ වගේ ගුරුවරයෙක්ගෙන් තමන්ට ලැබෙන්නේ කියලා. පපංච සූදනියා මජ්ක්‍ධිමනිකාය අටකතාය වනපත්ත පරියාය සුත්ත වන්නනා නිට්ඨිතා. හැදෙන්නේ නේද? උට වනපත්ත සූත්‍ර වර්ණනාව අවසන් වෙනවා. ඊට මේකෙදී අපි මේ සමහරේ වගේ මේ සිංහල පරිවර්තන ගැන හිම වෙලිය විශ්වාසයක් මේ කියන්නේ හැම එකම වැරදි කියන එක නෙවෙයි. සමහර වෙලාවට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ පාලි භාෂාව ඉගෙන ගන්න එකත් පුරුදු කරගන්න අපිට ඔය සමහර ඒ වගේ තෙන් අහුවෙලා තිබුණා ගොඩක්. උදාහරණයක් අපි පෙන්නන්නම්කෝ. එහෙමද පරිවර්තනය කරලා තියෙන්නේ? ඒකට හරියටම ඉතින් ස්වාමින් වහන්සේ කියන එක තමයි ඉතින් අපි සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ ස්වාමීනි කියන එක. ඒතර බන්තේ කියද්දි ස්වාමීනි ස්වාමින් වහන්සේ කියලා අපි පරිවර්තනය කරා. ඉතින් බදන්ත බන්තේ කියන්නේ එකම පදයේ වර්ණෙකි. පැහැදිලිද? ස්වාමීනි ස්වාමින් වහන්සේ කියන එකයි අපි සාමාන්‍ය පරිවර්තනය කරන්නේ.